තාරකා විද්‍යාව සහ විශ්ව න්‍යාය විද්‍යාව ගැන කතා කරද්දි ඔයාලා සමහරක්ලාවට අහලා ඇති මේ අයින්ස්ටයින් ඉදිරිපත් කරපු විශේෂ සාපේක්ෂතාවාදය, එහෙම නැත්නම් සාමාන්‍ය සාපේක්ෂතාවාදය, ඒ වගේ මේ සාපේක්ෂතාවාදයක් ගැන කතා කරනව ගොඩක් කට්ටිය. අද අපි ස්කයිල්කේ පොඩ්කාස්ට් එකෙන් හිතුවා මේ මොකද්ද මේ සාපේක්ෂතාවාදී, මොකද්ද මේ මෙයාලා මේ හැමෝම ඇයි මේ සාපේක්ෂතාවාදී ගැන කතා කරන්නේ, මොකද්ද මේක ඇත්තටම තියෙන විශේෂත්වය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. සාපේක්ෂතාවාදී කොහොමද ඇත්තටම මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. ඒක නිසා අපි අද බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය සහ ඒ වගේ ගොඩක් ගැඹුරට යන්න. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ තාරකා විද්‍යාව සමග ගොඩක්ම සම්බන්ධ වෙන මේ විශේෂ සාපේක්ෂතාවාදයේ පිට හම්බ වෙන කරුණු කීපයක් ගැන කතා බහ කරන්න. මදුෂ, මේ මොකද්ද සාමාන්‍ය සාපේක්ෂතාවාදයයි මේ විශේෂ සාපේක්ෂතාවාදය අතර තියෙන වෙනස, සහ මොකද ඒ දෙක අතර මොකක් හරි සමානකමක් තියෙනවද, නැත්නම් ඒකමද මේ වෙනස්? يعني සාමාන්‍යක සාපේක්ෂතාවාදයමද මේ විශේෂ කියලා වෙනස් පහු කාලනේදී වෙනස් වෙලා තියෙන්නේ? මොකද්ද මේකේ තියෙන සම්බන්ධතාවය?
මම හිතන්නේ මේ දෙක අතර වෙනස කියන්න කලින් මුලින්ම මේ සාපේක්ෂතාවාදය කියන්නේ මොකද්ද කියන එක පොඩි අපි කියනවා, මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ඕනේ. දැන් මෙහෙමයි, දැන් අපි අවට තියෙන වස්තුන් තියෙනවානේ, මේ වස්තුන් අපි තියෙන ඒ චලනය වීම සහ ඒවල තියෙන මේ බිහේවිය එක, ඒක හැසිරීම ගැන කතා කරද්දී මේ අපි සාමාන්‍යයෙන් මේ පාවිච්චි කරන්නේ නිව්ටෝනිය භෞතික විද්‍යාව. ඒ කියන්නේ නිව්ටන් විසින් දියුණු කරන ලද නිව්ටෝනිය භෞතික විද්‍යාවෙන් තමයි අපි සාමාන්‍ය අවට ජීවිතයේ තියෙන මේ වස්තුන් ගැන කතා කරද්දී මේ භාවිතා කරන්නේ. විශ්වය ගැන කතා කරද්දි විශ්වය සෑහෙන විශාලයි. විශ්වයේ තියෙන වස්තුන් වල තියෙන හැසිරීම ගැන කතා කරද්දි භාවිතා වෙන මුළු ධර්මයක් තමයි මේ සාපේක්ෂතාවාදය කියලා කියන්නේ ඉතා සරලව. ඒක මෙහෙමයි, දැන් සාපේක්ෂතාවාදය කියන දේ මුලින්ම අපිට හඳුන්ලා දුන්නේ ඕගොල්ලන් කවුරුත් හඳුනන ඇල්බර්ට් අයින්ස්ටයින් කියන පුද්ගලයා. මේක මුලින්ම 1905 දී තමයි ලෝකෙට ඉදිරිපත් කරේ. ඒ ඉදිරිපත් කරේ විශේෂ සාපේක්ෂතාවාදය විදිහට. විශේෂ සාපේක්ෂතාවාදයේදී ගොඩක් ඒ යටතේ කරුණු කීපයක් එයා සාකච්ඡා කරලා තිබ්බා, මේ ඊටාම ගණිතමය මූලධර්ම ඇසුරු කරගෙන. ඊට පස්සේ අවුරුදු 10කට පස්සේ 1915 දී ඉදිරිපත් වුණා සාමාන්‍ය සාපේක්ෂතාවාදය, එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ජෙනරල් තියරි ඔෆ් රිලේටිවිටි කියලා. මේක ඉදිරිපත් වුණා 1915 දී. ජෙනරල් තියරි ඔෆ් රිලේටිවිටි එක සහ දැන් ස්පෙෂල් තියරි ඔෆ් රිලේටිවිටි, මේ දෙක යම් කිසි ආකාරයක වෙනසක් තියෙනවා. දැන් ස්පෙෂල් තියරි ඔෆ් රිලේටිවිටි කියන කිව දේවල් නෙමෙයි ජෙනරල් තියරි ඔෆ් රිලේටිවිටිකේදී මේ අපිට හම්බෙන්නේ. මේ දෙක යම් ආකාරයකින් මම හිතන්නේ ගොඩක් දුරට මූලධර්ම දෙකක් විදිහට හඳුනලා දෙන්න පුළුවන් මේ තියෙන මේ සාපේක්ෂතාවාදී මේ දෙක. මම හිතන්නේ මේ දෙක අතර වෙනස තවදුරටත් පැහැදිලි කරනවා නම්, දැන් විශේෂ සාපේක්ෂතාවාදයේදී ඒ සාපේක්ෂතාවාදී කතා කරේ එක්තරා කොටස් කීපයක් විතරයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට විශේෂ සාපේක්ෂතාවාදයේදී තොරණය ගැන කියවෙන්නේ නැහැ වස්තුවල. ඒ කියන්නේ වස්තුවල මම හිතන්නේ තොරණයකින්ද ඔයගොල්ලන් මීට කලින් දන්න දෙයක් වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තොරණය ගැන ඇත්තටම කතා කරන්නේ නැහැ. එතෙන්දී කතා කරන්නේ වස්තුවල තියෙන මේ වෙලොසිටි එක. එහෙම නැත්නම් නියත වේගයක් ගැන විතරයි කතා කරන්නේ. ඒක හින්දා ජෙනරල් තියරි ඔෆ් රිලේටිවිටි එද්දී තොරණය ගැන කතා කරනවා මේ වස්තුවල තියෙන. මේ වගේ ස්පෙෂල් තියරි ඔෆ් රිලේටිවිටි එකේ එයා කතා කරේ නැත්තේවල් ජෙනරල් තියරි සාමාන්‍ය සාපේක්ෂතාවාදයේදී මේ හඳුන්ලා දීලා තියෙනවා.
විශේෂ සාපේක්ෂතාවාදය ගත්තම මනරංග, මේ අපිට නිතරම හම්බ වෙන දෙයක් තමයි මේ ආලෝකයේ ප්‍රවේගය කියන එක. අපි කියනවා අපි සමීකරණවල දක්වනවා c කියලා. මොකද්ද මේ විශේෂ සාපේක්ෂතාවාදය සහ මේ ආලෝකය අතර තියෙන අපි කියනවා මේ සම්බන්ධතාවය?
මුලින්ම කියන්න ඕනේ මේ අපි ආලෝකයේ වේගය කියලා කතා කරන දේ ඇත්තටම ආලෝකයේ වේගයම නෙවෙයි, අපි කතා කරන්නේ විශ්වයේ තියෙන උපරිම වේගය ගැන. ඒ කියන්නේ අපේ විශ්වයේ යම්කිසි උපරිම වේගයක් තියෙනවා, ඒ වේගය තමයි අපි ආලෝකයේ වේගය කියලා කතා කරන්නේ. මොකද අපි ප්‍රායෝගික නිරීක්ෂණය කරලා තියෙනවා ආලෝකය නියත වේගෙන් ගමන් කරනවා සහ ආලෝකයට වඩා වැඩි වේගෙන් යම්කිසි දෙයක් ගමන් කරන්නේ නැහැ කියලා. ඒකතර අපි දන්නවා ආලෝකය තමයි අපේ විශ්වයේ වැඩිම වේගෙන් ගමන් කරන දේ. එහෙම විශ්වයට යම්කිසි උපරිම වේගයක් පවතිනවා කියන එක තමයි විශේෂ සාපේක්ෂතාවාදයේ ප්‍රධානම කියවෙන කරුණු දෙකෙන් එකක්. يعني ප්‍රධානම ප්‍රමූල ධර්ම දෙකකින් එකක්. මෙතනදී වැදගත් කරුණ වෙන්නේ මේක ආලෝකයේ ප්‍රවේගය විතරක් නෙවෙයි, මේක නියං මේක ආලෝකයේ තියෙන විශේෂ ගුණාංගයක් නෙවෙයි, මේක විශ්වයේ තියෙන ගුණාංගයක්. ඒ කියන්නේ විශ්වයේ යම් කිසි උපරිම වේගයක් තියෙනවා. ඒ කියන්නේ කාටවත් ඒ වේගෙන් වඩා වැඩියෙන් යන්න බෑ. ඒ වේගෙන් යන එක දෙයක් තමයි ආලෝකය. ඒ හන්ද තමයි ආලෝකයේ වේගය කියන එක විශේෂයෙන් වැදගත් වෙන්නේ. ඒක ආලෝකයේ වේගය හන්ද නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක විශ්වයේ උපරිම වේගය හන්ද අපිට ඒක ගොඩක් වැදගත් වෙනවා.
දැන් මනුරංග ඔයා කිව්ව එක දෙයක් තමයි විශ්වයට උපරිම වේගයක් තියෙනවා කිව්වා. මේ උපරිම වේගය තමයි ආලෝකය කියලා කිව්වා. මං හිතුවත් එහෙම. ඇයි මේ විශ්වයට මෙහෙම උපරිම වේගයක් තියෙන්නේ කියලා?
ඒක ඇත්තටම අපිට තියෙන එක يعني මූලික ප්‍රශ්නයක්. ඒක අපිට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. විශ්වයට යම්කිසි වේගය උපරිම වේගයක් තියෙන බව අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒකට විශේෂ හේතුවක් කියලා මේ මූලධර්මෙන් කියවෙන්නේ නැහැ. අපි ඒක අපේ එක නිරීක්ෂණයක්. ඒක ප්‍රමූල ධර්මයක්. නමුත් විශ්වයට යම්කිසි උපරිම වේගයක් තියුනේ නැත්නම් විශ්වයේ තියෙන ස්ථානීය ස්වභාවය නැති කියලා යනවා. මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ යම්කිසි ඕනෑම සිද්ධියක් සිදු වුණාම ඒක වෙන තැනකට දැනෙන්නේ යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ඔබ දැන් ඔතන ඉඳන් හිතන දේ මට ඒ වෙලාවෙ මෙතන ඉඳන් දැනගන්න විදියක් නැහැ. අන්න එහෙම ගුණාංගයක් මේ විශ්වයට පවතිනවා. නමුත් ඒ පවතින්නේ ඇයි කියලා හිතනට වඩා එහෙම දෙයක් තියෙනවා කියන එක අපි නිරීක්ෂණය මගින් තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සිද්ධි ෂණයෙන් කවදාකවත් වෙන තැනකට බලපාන්නේ නැහැ. බලපාන්නේ යම්කිසි කාලයක් ගත වෙනවා. ඒකෙන් අපිට තේරෙනවා විශ්වයේ හැම දෙයකම අවකාශය හරහා යම්කිසි දෙයක් ගමන් කරන්න. දත්ත පවා යම්කිසි උපරිම වේගයක් පවතින බව. ඒක වැදගත් නිරීක්ෂණයක්. ඒ වේගයේ ආලෝකයේ වේගයට සමාන බව නිරීක්ෂණය කරන එක තවත් වැදගත් නිරීක්ෂණයක්. ඒක කරන්නේ මෙහෙමයි. අපි එකිනෙකට වෙනස් නිරීක්ෂකයන්ට සාපේක්ෂව ආලෝකයේ වේගය මැන්නොත් ආලෝකය එකම වේගයෙන් පවතිනවා කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ආලෝකයේ වේගය විවිධාකාරයෙන් මැන්නාම ඒත් ආලෝකයේ වේගය එකම නියතාවයක තියෙනවා කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. මේකෙන් අපිට පෙනියනවා මේ උපරිම වේගය ආලෝකයේ වේගය සමානයි කියලා.
දැන් මනුරංග කිව්ව දෙයත් එක්ක කාට හරි තර්ක කරන්න පුළුවන් මේ ආලෝකයේ වේගය හැමතිස්සෙම නියතද කියලා. මේ අපි දැන් මේ දන්න වේගය හැමතිස්සෙම මේ අගේම තියනවාද නැත්නම් මේ අපි මොකක් හරි කිසිම පදනම් විරහිතව තමයි කියන්නේ මේ ආලෝකයේ වේගය නියතව තියනවා කියලා මේ කියන කතාව මේ ඇත්තද බොරුද කියලා කාට හරි හිතන්න පුළුවන් මේ කොහොමද මේ පරීක්ෂණයක් කරලා මේක හොයාගත්තේ කියලා. මේ මදුෂ තියනවා නේද මේ ආලෝකයේ වේගය නියතයි කියලා මේ හොයාගැනීමට මුල් වෙච්ච පරීක්ෂණය.
ආලෝකයේ වේගය නියතයි කියන දේ ඇත්තටම මේ සාපේක්ෂවාදයට කලින් ඉඳන්ම හොයාගෙන තිබ්බා. මේකට ඇත්තටම මේ කොහොම විශේෂ වෙච්ච පරීක්ෂණයක් තියෙනවා. මේක සිද්ධ කරේ 1980 ගණන් වල. මේකට මේ පරීක්ෂණ නම සටහන් වෙන්නේ මයිකල්සන් මෝලේ එක්ස්පෙරිමන්ට් කියලා තමයි අද අපි මේ පරීක්ෂණය හඳුන්වන්නේ. සෑහෙන වැදගත් පරීක්ෂණයක්. මේකෙදි කරේ මොකක් හරි අපි ගන්නවා තාරකාවකින් හරි මොකක් හරි නැත්තම් සූර්යයාගේ හරි ආලෝක ප්‍රභවයක් අරගෙන දැන් පෘථිවිය අපි දන්නවා පෘථිවියේ සූර්යයා වටේ ගමන් කරන හින්දා ඒක ඒ පෘථිවියේ තියෙන වේගය මේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ආලෝකයේ ප්‍රභවය දෙසට යද්දි ලං වෙනවා ආයි නැවත ඈත් වෙනවා. මේක හින්දා පෘථිවියට සාපේක්ෂව අපි බලනවා මේ ආලෝක ප්‍රභවයේ ඒ කියන්නේ ආලෝකයේ වේගය වෙනස් වෙනවාද කියලා. ඒ කියන්නේ එක වෙලාවකදී අපි කරන්නේ පෘථිවියේ ඉන්න හින්දා ආලෝකයේ දෙසට තල්ලු වෙනවා. තව වෙලාවකදී පෘථිවියේ අනිත් පැත්තට යද්දි ආයි ආලෝක ප්‍රභවයෙන් ඈතට ඈත් වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම අපි හිතමු මමයි මනුරංගයි වාහන දෙක යනවා කියලා. අපි දෙන්නම යන්නේ එකම වේගයෙන්. අපි හිතමු දැන් මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ මනුරංග මට කලින් ඉස්සරහට එයාගේ වාහනෙන් ඉස්සරහට යනවා. මම එයාව ෆලෝ කරනවා මගේ වාහනේ පිටිපස්සෙන් ඉඳගෙන. ඊට පස්සේ මම එයාව ෆලෝ කරන්න යද්දි මට පේන්නේ මේ එයාගේ වේගය අඩු වෙලා වගේ. ඒ වගේම කියන්න පුළුවන් දැන් වාහන දෙක අපි දෙපැත්තෙන් නම් එකට එද්දි මට සාපේක්ෂව එයාගේ වේගය සෑහෙන වැඩි වෙනවා. මේ වගේම දෙයක් තමයි වෙන්න ඕනේ ඇත්තටම මේ පෘථිවිය ඉඳන් බලද්දී ආලෝක වේගය කියන්නේ නිරීක්ෂකයා මත වෙනස් වෙනවා නම් මේ වගේම දෙයක් තමයි අපි නිරීක්ෂණය කරන්න ඕනේ. නමුත් මේ මයිකල්සන් මෝලේ කියන එක්ස්පෙරිමන්ට් එක කරද්දී ඒගොල්ලන්ට කිසිම මේ වගේ මේ වෙනසක් හොයාගන්න බැරි වුණා. ඒ කියන්නේ නිරීක්ෂකයා මත ආලෝක වේගය වෙනස් වෙන්නේ නැහැ. ඒ වේගය මේ නියතයි. නියත අගයක පවතිනවා. ඒ නියත අගය තමයි මේ විශේෂ සාපේක්ෂවාදී දක්වන්නේ ආලෝක වේගය නියතයි කියන එක. නිරීක්ෂක මත වෙනස් වෙන්නේ නැහැ කියන එක දක්වන්නේ ඒකින් ද. තවදුරටත් පැහැදිලි කරනවා නම් අපි හිතමු අපි ආලෝක කියන්නේ ආලෝක මූලයක් දැස්සර අපි දුවන් යනවා කියලා. මේ දුවගෙන ගියත් අපි හිතමු මේ දුවගෙන යන අවස්ථාව අපි ආලෝක වේගය මයින්න පුළුවන් කියලා. ඒ මැන්නහම ලැබෙන අගයත් ඒ වගේම ආලෝකයෙන් ඉවතර දුවගෙන ගිහිල්ලා ඒ අපිට මගේ මේ මේ ආලෝකයේ වේගය මයින්න පුළුවන් නම් ඒ ලැබෙන අගයත් සමානයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ.
ඔයගොල්ලෝ හිතන ඇති දැන් මේ කලින් මදුෂ කිව්වදේ මේ ඇත්තටම වෙන්න පුළුවන්ද කියලා. කියන්නේ ඕන එක්කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන් මෙහෙම ආලෝකයේ දෙසට කවුරු හරි දැන් දුවගෙන දැන් අපිට අර වාහනේ මදුෂකව වාහනේ එක්සැම්පල් එකත් එක බලද්දි ඕනම එක්කෙනෙකුට හිතනවා මේ හරි දැන් මේ ආලෝකයේ මේ මූලයක් තියෙනවා ඒ දෙට දුවන් ගියොත් එහෙම අනිවාර්යෙන් වෙනසක් වෙන්න ඕනේ කියලා මේ වේගෙ. ඒත් මේ මදුෂ කිව්ව හැටියට එහෙම වෙනසක් සිද්ධ වෙන්න බෑ. මේක ඇත්තරම හැමෝටම කියන්නේ විද්‍යාඥයන්ට හැමෝටම ආව මූලික ප්‍රශ්නයක් තමයි මේ මේ කොහොමද මේ විදිහේ වෙන්නේ කියලා. මෙයාලට මේක මෙහෙමයි වෙන්නේ කියලා මෙහෙම තියරි එකක් විදිහට ඉදිරිපත් කරාට මේක මොකක් හරි විදිහකින් පැහැදිලි කරන්න ඕනේ. එක්ස්ප්ලනේෂන් එකක් තියෙන්න ඕනේ කොහොමද හරියට මෙහෙම වෙන්නේ කියලා. මේ මේ මේක පැහැදිලි කරන්න තියනවා නේද මනුරංග මේ ක්‍රමයක්.
ඇත්තටම අයින්ස්ටයින් ඇවිල්ලා කරේ ඒක තමයි. කියන්නේ මේ 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 නිරීක්ෂණය දැකලා තිබ්බා. නමුත් මේ නිරීක්ෂණය පැහැදිලි කරන්න හොඳ ක්‍රමයක් තිබුණේ නැහැ. මේ නිරීක්ෂණය කරන්න පැහැදිලි කරන්න මේ නිරීක්ෂණය පැහැදිලි කරන්න වෙන වෙන එක එක ක්‍රම විද්‍යාඥයින් විසින් ගෙනාවා. නමුත් ඒ ක්‍රම එච්චර හොඳ මදි. මෙතෙන්දී අයින්ස්ටයින් ඇවිල්ලා විශේෂ සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරලා කියන්නේ බොහොම සරලව කියනවා නම් විශ්වයේ තියෙන අනිත් විචල්යන් වෙනස් වෙලා අර අපි කතා කරපු වේගය කියන එක නියතව තබා ගන්න. උදාහරණයක් හැටියට අපිට වේගය වෙනස් කරන්න පුළුවන් අපිට දුර සහ කාලය වෙනස් කිරීමෙන්. උදාහරණයක් හැටියට දැන් අපි ඒක දිහා ඒකට දුවගෙන යද්දී අපිට වේගය නියතව තියාගන්න ඕන නම් අපිට පුළුවන් විශ්වයේ කාලය අඩු කරන්න. අඩුම වශයෙන් නිරීක්ෂකයාට සාපේක්ෂව විශ්වයේ කාලය අඩු කරන්න. ඒක හන්ද විශ්වයේ හැසිරෙන්නේ ඇත්තටම කියනවා නම් අර ඉස්සෙල්ලා අපි කතා කරපු වේගයේ නියතව පවතින පරිදි විශ්වයේ අනිත් දේවල් වෙනස් වෙනවා. විශ්වයේ කාලය, බර, ශක්තිය වගේ දේවල් වෙනස් වෙලා අපි ඉස්සෙල්ලා කතා කරපු නිරීක්ෂණය හරියට පවත්වාගෙන යනවා. මේක තමයි සාපේක්ෂතාවාදයේ සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් සරලම ආකාරය.
දම්මන්රංග මේ උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් මේ කාලය, දිග, ඒ වගේ ඒවා දැන් ඒ වගේ මේ පැරාමීටර්ස් විශ්වයේ වෙනස් වෙනවා. ඒත් දැන් ඔයා කිව්වා මේ ආලෝකයේ පැරාමීටර් එක වෙනස් කරන්නෙම නැහැ කියලා විශ්වයේ. ඇයි මෙයා මේ මේ ආලෝකයේ පැරාමීටර් එක මෙහෙම ස්ථායීව තියාගන්න මම කියනයි කියන්නේ ඇයි දඟලන්නේ මේ ස්ථායීව තියාගන්න ආලෝකයේ පැරාමීටර්?
මේක විශේෂ සාපේක්ෂතාවාදයේ තේරුම් ගැනීමේ ඉතා වැදගත් අංගයක්. ඒක තමයි මේකේ ඉස්සෙල්ලා මම කිව්වා ආලෝකයේ වේගය නියතයි කියන එක ප්‍රධාන කොටසක් ප්‍රමුඛ ධර්මයක්. අනිත් ප්‍රමුඛ ධර්මය තමයි සියලුම නිරීක්ෂණ රාමු වලට සාපේක්ෂ විශ්වයේ මූල ධර්ම එකම විදිහට තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි මේ රාමු සමානට සමුද්දේශ රාමු විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ සරලව කියනවා නම් නිරීක්ෂකෙක් කියන්නේ ඔබවා කියලා හිතන්න ඔයා Tamanට සාපේක්ෂ මට සාපේක්ෂව හැමදේම මනින්නේ කියන්නේ වේගයන් අන්නේ වගේ ගුණාංග අනිත් දේවල් මනින්නේ කියන්නේ දුර මට මෙච්චර ඉස්සරහින් තියෙනවා නැත්නම් මට සාපේක්ෂව මෙච්චර වේගින් යනවා. ඒ ගන්න මිනුම් පද්ධතියට අපි කියනවා ඒක වාගේ රාමුව කියලා. ෆ්‍රේම් එක. ඒ රාමුව කියන්නේ විශේෂ ගුණාංග කීපයක් තියෙනවා. ගුණාංග කීප කියන්නේ ඒ රාමුවේ විශේෂ ගුණාංගයක් තියෙනවා විශ්වයේ මේ විදිහට හැසිරෙන්නේ. ඒ තමයි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රාමු දෙකක් ඒ රාමුව ඇතුළේ ප්‍රැක්ටිකල් එකක් කරලා හඳුනා ගන්න බැරි එක. උදාහරණයක් හැටියට මේකේ ප්‍රායෝගික උදාහරණයක් ගමු. මායි හසිතයි අපි දන්නේ අපි උදේ නැගිටිද්දි එකපාරට ලොකු කාමරේ හසිත කියනවා හසිතගේ ෆෝන් එක තියෙනවා හසිත මට කතා කරලා කියනවා මම මේ ලොකු කාමරේක ඉන්නවා මම කොහෙද ඉන්නේ දන්නේ නැහැ කියලා. මාත් හසිත කියනවා මාත් මේ ලොකු කාමරේක ඉන්නේ මම කොහෙද කියලා දන්නේ නැහැ ජනෙල්ලයක් මුකුත් නැහැ එහෙම කියලා. ඒතර හසිත කියනවා හරි අපි බලමු ඔයාද මේ වෙලාවේ වාට සාපේක්ෂව මගේ වේගය කීයද? අපි අපි අපිනේ අපි දෙන්නා එකිනෙකට සාපේක්ෂ වේගයන් කීයද කියලා අපි මනිමු කියලා. ඒතර දැන් හසිත එක එක පරීක්ෂණ කරනවා එයාගේ කාමරයේ ඒක ලැබ් එකක් වගේ ඒක ඇතුලේ තියෙනවා අපි කියමු එයා පොඩි ගල්කැටයක් අතරලා බලනවා බිමට වැටෙන්න කොච්චර කෝණයක් වෙනවද නැත්නම් වෙලාව මොකද්ද ඒ වගේ දේවල් විද්‍යාකාරයේ පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා මට කෝල් කරලා කියනවා මෙන්න මෙහෙමයි මගේ ප්‍රැක්ටිකල් එකේ ආපු උත්තර. ඒතර වාගේ වාත්තේ ප්‍රැක්ටිකල් එක කරා නම් මොකද මොනවද ආපු උත්තර කියලා. අපි දෙන්නට මේ උත්තර සංසන්දනය කරලා කවදාකවත් නිගමනයකට එන්න බෑ කවුද වේගින් කවුද වැඩි වේගින් යන්නේ කවුද අඩු වේගින් යන්නේ කියලා. අපි මේ කතා කරේ මේ කාමර දෙකම යම්කිසි එක නියත තරණ වලින් ගමන් කරනවා කියලා. කාමර කිව්වහම මේ හිතන්නේ මේක යම්කිසි කෝච්චි දෙයක් උඩ තියෙන්නේ කියලා. කෝච්චි පෙට්ටි කියලා. මේකෙන් තව විදිහකට දකින්න පුළුවන් මේ මේ කාරණේ තමයි කියන්නේ එක රාමුවක්වත් විශේෂ රාමුවක් නෙවෙයි කියලා මේ මේකෙන් තව විදිහට කියනවා. ඒ කියන්නේ යම්කිසි විශේෂ රාමුවක් තියෙනවා නම් ඒ කියන්නේ උදාහරණයක් හැටියට යම්කිසි රාමුවක් තියෙනවා ඒ රාමුව සම්පූර්ණ නිශ්චලයි. අනිත් හැමදේම ඒකට සාපේක්ෂවම අයින්න පුළුවන්. උදාහරණයක් හැටියට හිතන්න අපි හිතුවත් පෘථිවිය නිශ්චලයි කියලා. ගෙදර තියෙන කාමරයක් නිශ්චලයි. ඒ වුණාට හඳේ තියෙන කාමමක් හරි කවුරු හරි ඉන්නවා නම් ඒක නිශ්චල නැහැ. එහෙම කියලා අපි විශේෂ එක තැනක් පෘථිවිය නිශ්චලයි කියලා අපි දෙයක් කියන්න බෑ කියලා තමයි මේකෙන් අනිත් නිගමනේ. ඒ කියන්නේ මේක දකින්න පුළුවන් තව ආකාරයක්. මොකද කවුරු හරි කිව්වොත් මම කෝච්චියක ඉන්නේ මේ කාමරේ වුණා නිශ්චලයි කියලා අපි උපකල්පනය කළා මොකක් හරි පරීක්ෂණ කරොත් ඒ පරීක්ෂණ වලින් එන්න ඕනි එකම උත්තර.
සර් මනුරංග මේ දැන් අපි මේ සමුදේශ රාමු දෙයක් ගැන අපි කතා කරා. මේ රාමු දෙකේ අපි දැන් පරීක්ෂණයක් කරලා මේ වෙනසක් දකින්න බැරි ඇයි? එහෙම නැත්නම් තව ඉදින් කිව්වොත් එහෙනම් නිර්පේක්ෂ තැනක් ඇත්තම විශ්ේ නැද්ද?
මේක බැරි ඇයි කියන එකට ඉස්සලා ආලෝකයේ ඇයි විශ්යට උපරිම වේගයක් තියෙන්නේ ඇයි කියලා අහ ප්‍රශ්නේ වගේම තමයි. මේකටත් පැහැදිලි උත්තරයක් දෙන්න බෑ ඇයි වෙන්නේ කියලා. නමුත් අපිට කියන්න පුළුවන් විශ්ය එහෙම නොවුනා නම් මේක අපි දකින විශ්ය වගේ නෙවෙයි කියලා. උදාහරණයක් හැටියට ඒ කියන්නේ අපි කෝච්චියක යද්දී අපි බෝලයක් උඩ දාලා ඇල්ලුවොත් එහෙම ඒක අල්ලන්න අපි කරන ක්‍රියාකාරකම් අපි පොළවේ ඉන්න නිකන් කොහරි ඉන්නවා නම් මොකක් හරි උඩ දාලා අල්ලන්න කරන දෙයටම සමානයි. මේ අපි කෝච්චිය ඒකාකාර වේගෙන් යනවා කියලා හෙල්ලෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා හරි. ඉතින් මෙහෙම වෙච්ච එක බොහොම හොඳයි. අපි ඒ කියන්නේ අපි කොච්චර වේගෙන් ගියත් අපේ වටපිටාවේ සිද්ධි වෙන විදිය වෙනස් වෙන්නේ නැහැ. එකම භෞතික විද්‍යා මූලධර්ම තමයි හැම වෙලේම බලපවත්වන්නේ. නමුත් ඇයි එහෙම වෙන්නේ කියලා ඊට වඩා ගැඹුරට යන හේතුවක් මේ තියරින් කියවෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ ඕලන්ට හිතන්න පුළුවන්
සාපේක්ෂතාවාදී ගොඩක් අය හිතන්න පුළුවන් මේක තියරි එකක් විතරයි, මේක කිසිම ප්‍රැක්ටිකල් යූස් එකක් නැහැ කියලා. සාමාන්‍ය එහෙම තියරිස් ගොඩක් තියෙනවා. මේ ගොඩක් කම්ප්ලෙක්ස්, ඒක නිසා මේක ප්‍රැක්ටිකලි මේ කාටවත් පාවිච්චි කරන්න බෑ කියලා මේ සමහරක් අය හිතනවා ඇති. නමුත් මේක ඇත්තරම මනෝග තියෙනවා නේද ප්‍රැක්ටිකල්. මේ අපි දිනදා නිතරම භාවිතා වෙන දේවල් තියෙනවා. දැන් මේ සාපේක්ෂතාවාදය මේ ප්‍රායෝගිකව භාවිතා කරන.
ඔව්, සාපේක්ෂතාවාදය ගැන විශේෂයෙන් ඔයාලා හිතන්න ඕනේ දේ තමයි, ඒ කියන්නේ සමහර විටනවා දැන් මේක මේ තරු වලට විතරක් සම්බන්ධ දෙයක්, ඒක හන්ද විශාල දේවල් වලට සම්බන්ධයි, ඒක හන්ද මේක සාමාන්‍ය දිනදා ජීවිතයේ ගණනයන් වලට එන එකක් නෑ කියලා. ඒක සමහර දේවල් වලදී ඇත්ත. නමුත් සමහර දේවල් වලදී මේක ඇත්තටම ගණනට එනවා. උදාහරණයක් ඇටියට දැන් ඔයගලගේ ගොඩක් කට්ටියගේ ෆෝන් වල තියෙනවා GPS කියලා, කියන්නේ තමන් ඉන්න තැන දැනගන්න පුළුවන් පහසුකම්. මේක ගණනය කරන්නේ ඔයගලන්ට සැටලයිට් එකකින් එන සිග්නල් පාවිච්චි කරලා තමයි ගණනය කරන්නේ. මේකෙදි සාපේක්ෂතාවාදය ගොඩක් වැදගත් වෙනවා. මොකද පෘථිවිය මත වේලාව ගමන් කරන වේගයයි ඒ සැටලයිට් එකේ වේලාව ගමන් කරන වේගය වෙනස්සන්. සාපේක්ෂතාවාදය ගැන හිතන්නේ නැතුව ගණනය කරා නම් ගොඩක් වැරදි උත්තරයක් එන්නේ තමන් ඉන්න තැන සඳහා. මේක එදිනෙදා පාවිච්චි කරන දෙයක්. නමුත් අපි හිතන්නේ දැන් පෘථිවියේ බරහන්ද අපේ ඔරලෝසුවේ යන වේලාව යන වේගය වෙනස් වෙනවා වගේ දෙයක් අපි කවදාවත් හිතන්නේ නැහැ. නමුත් ඒ දේ ඇත්තරම එදිනෙදා පාවිච්චි කරන ගණනයන් වලට පවා බලපාන වෙලාවල් තියෙනවා.
අද අපි හිතුවත් වඩා සෑහෙන වෙලා ගියා පොඩ්කාස්ට් එක. අතන තව කතා කරන්න දේවල් තියෙනවා. මේ සාපේක්ෂතාවාදයක කොහොමද මේ බර දිග වැනි මේ මිනුම් කොහොමද සාපේක්ෂ වෙනස් වෙන්නේ කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. මම හිතනවා මේ අපි තව දවසක මේ වගේ තවත් තියරි පැත්තට බර පොඩ්කාස්ට් තව කරන්න කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මේ ඔයාලගේ අදහසුත් අපිට දන්න ලැබන්න. අද පොඩ්කාස්ට් එකට එකතු වුණා මේ මනුරංග පෙරේරා සහ මදුෂ දැඩිගම්මෝ ස්කයිල් කියන නියෝජනය කරමින් මම හස්ත කන්නාරත්න. අපි තවත් සයිට් පොඩ්කාස්ට් එකත් එක්ක ඊළඟ සතියේ සමු වෙමු.